මහා මුනින්ද්‍රයන් වහන්සේට නමස්කාරය වේවා. බොහෝ කැපකිරීම් කරන්න කැපකිරීම් කරන මිනිසුන්ගේ සිත්වල අනාගත බලාපොරොත්තු නැහැ. අතීතය ගැන පසුතැවීම් නැහැ. ඔවුන් කිසිම දෙයකට මානසිකව බැඳිලා නැහැ. ඒ නිසාවෙන් ඔවුන්ගේ සිත් තෘප්තිමත්. භෞතික දේ පවතින්නේ භාවිතා කරන්න විතරයි. ඒත් ලෞකිකත්වය භෞතික සම්පත්වලට ආශ කරනවා. ඒ තමයි ඔවුන් බැඳී සිටින අනාගතය. එහිදී ඔවුන්ට තමාගේ අනාගතය වෙනුවෙන් මේ මොහොතේ තියෙන සතුට අහිමි කරගන්න වෙනවා. වේදනාවෙන් ජීවත් වෙන්න වෙනවා. සතුට තියෙන්නේ හෙට නෙමෙයි. සතුට තියෙන්නේ මෙදැන්. සබාදාමේ රිද්මේ පිළිගන්න මිනිස්සු බයයි. හැම වෙලාවෙම ඒ රිද්මේට එරෙහිව නැගී සිටින්න උත්සාහ කරනවා. ඒ තමයි මම මගේ කියන සංකල්පයේ ස්වરૂපය. ඒ වුණත් සබාදාම අපට වඩා බලවත්. අකමැත්තෙන් මුහුණ දෙන කෙනාට දුක පවතිනවා. කැමැත්තෙන් සියල්ල පිළිගෙන සබාදාමේ රිද්මේ හඳුනගන්න කෙනාට සතුට පවතිනවා. ඒ සතුට තමයි හැමෝම සොයන්නේ. ආගම් නෙමෙයි.
හැම කෙනෙක්ම අදත් සූදානම් වන්නේ තමාගේ ජීවිතය තමා තුළින් දකින්න. තමාගේ අපිරිසිදු බව තමා තුළින් තේරුම් ගන්න. තමාගේ නොහැකියාව තමා තුළින් අවබෝධ කරගන්න. තමාගේ පරිපූර්ණ බව තමා තුළින් දකින්න. මනුෂ්‍යයෙක් තුළ තියෙන පරිපූර්ණ බවයි අපරිපූර්ණ බවයි, පිරිසිදු බවයි අපිරිසිදු බවයි, පිරිච්ච බවයි පිරිච්ච නැති බවයි තමා තුළින් දැකිය යුතුයි. මනුස්සයෙකුට තමා පිළිබඳව පරිපූර්ණව තමා තුළින් දකින්න සොයං ප්‍රඥාවක් නැති නිසා. සොයං ප්‍රඥාව කියලා කියන්නේ උප්පත්ති ඥානයක්. උප්පත්තියෙන් ලබාගෙන එන අවබෝධයක් නැති නිසා මිනිස්සු මේ ලෝකෙට ආපු දවස් ඉඳලා මිනිස්සුන්ගේ කන් දෙක ඇරගෙන ඇස් දෙක විවෘත කරගෙන මේ ලෝකෙ දිහා බලාගෙන මේ ලෝකෙ අහන්න ලැබෙන දේවල් අහගෙන කාලයක් තිස්සේ ඉන්න වෙනවා ඒ ප්‍රඥාව ලබා ගැනීම සඳහා. කෙනෙකුට ප්‍රඥාව ලැබෙන්නේ ශ්‍රවණය කිරීම තුළින් පළවෙනිවම. ඒ තමුන් ශ්‍රවණය කරන දේ තමුන්ගේ ඇතුළට දාලා එකත් එක්ක කලම්බවල සාපේක්ෂ කරලා පරීක්ෂා කරහම තමයි තමා වැරදිද හරිද, තමාට හරි ගිහිල්ලාද වැරදිලාද, තමා හරි පාරේ යනවද වැරදි පාරේ යනවද, හරි දේ කරනවද වැරදි දේ කරනවද, මේ බොහෝ දේ තමාට තේරෙන්නේ. මිනිහෙකුට අමුතුවෙන් විමුක්තියක් දෙන්න බැහැ. හැම කෙනෙක්ම කරන්නේ තමා වඩපු විමුක්තියට අලුතෙන් එකතුවීම පමණයි. සසර පුරාවට පිරිසිදු කරපු සිතට නැවත ප්‍රවිෂ්ට වෙනවා. එච්චරයි. ඒ සසර පුරා වඩපු සිතට එකතුවීම සඳහා මනුෂ්‍ය ලෝකෙදී ජීවත් වෙනකොට ප්‍රඥාව සොයනවා. ප්‍රඥාව ලැබීමේ මාර්ගය කුමක්ද? ප්‍රඥාව ලැබීමේ මාර්ගය ශ්‍රවණය කිරීමමයි. එතුරු කෙනෙක් අහන්න පුළුවන්, භාවනා කළා ප්‍රඥාව ලබන්න බැරිද? මම කියනවා බැහැ කියලා. ප්‍රඥාව ලැබීමේ මාර්ගය ශ්‍රවණය කිරීමමයි. එතකොට අහන්න පුළුවන්, ශ්‍රවණය කරන සියලු දෙනාටම ප්‍රඥාව ලැබෙනවද? නැහැ. ශ්‍රවණය කරන්න ඕන, ජීවිතේ විඳින්න ඕන, ජීවිතේ විඳවන්න ඕන. ඒ විඳලා විඳවන ජීවිතය තුළ ශ්‍රවණය කළ යුතුයි ගැලවීමේ මාර්ගය ගැන, විමුක්ති මාර්ගය ගැන. කෙනෙක් තමාගේ එදිනෙදා ජීවිතය ගත කරගෙන යනකොට විඳින විඳවන ජීවිතය තුළ ගැලවීමේ මාර්ගය ශ්‍රවණය කරෝතින්, සදා කාලයට නිදහස් වන මාර්ගය ශ්‍රවණය කළෝතින්, අන්නේ සදා කාලට නිදහස් වන මාර්ගය ශ්‍රවණය කරපු කෙනාට ආත්ම විශ්වාසය තියෙනම් ඒක වඩන්න. දැන් හුඟක් අය මේක ඇහුවට තියෙන ප්‍රශ්නය ඒ අහන දේ කරගන්න හයිය නෑ, ආත්මය දුර්වලයි. ආත්මය දුර්වල මනුෂ්‍යයට විමුක්තිය දුරයි. ආත්මය දුර්වල නම් විමුක්තිය දුරයි. එතකොට විමුක්තිය ලංකරගන්න නම් ආත්ම විශ්වාසය ඇති කරගන්න ඕන, හිත හයිය වෙන්න ඕන, තමුන් අහන දේ තමුන්ට කරන්න පුළුවන් වෙන්න ඕන, ජීවිතේ කැපකිරීම කරන්න පුළුවන් වෙන්න ඕන, පරිත්‍යාග කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් මම ඔබට කියනවා කැපකිරීම කරන්න, පරිත්‍යාග කරන්න කියලා. එතකොට කෙනෙක් මෙහෙම කල්පනා කරනවා, උන්වහන්සේ කැපකිරීම කරන්න කිව්වා, උන්වහන්සේ පරිත්‍යාග කරන්න කිව්වා. අපි කැපකිරීම කරන්න සිද්ධ වෙනවා, අපි පරිත්‍යාග කිරීම කරන්න සිද්ධ වෙනවා. එතකොට කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා කොච්චර පරිත්‍යාග කරන්න ඕනද, කොච්චර කැපකිරීම කරන්න ඕනද කියලා. එතකොට මම ඔහුට අත දික් කළා කියනවා, නුඹේ ආත්මය, නුඹේ ජීවිතය මට දීපන් කියලා. මිනිහෙකුට දෙන්න තියෙන ලොකුම දේ එච්චරයි. එතකොට එයා බය වෙනවා, මගේ ජීවිතය ඉල්ලන්නේ. ඉතින් එහෙනම් මොකටද මගෙන් අහන්නේ කොච්චර කැපකිරීම කරන්න ඕනද, කොච්චර පරිත්‍යාග කරන්න ඕනද කියලා. කොච්චර කැපකිරීම කරන්න ඕනද, කොච්චර පරිත්‍යාග කරන්න ඕනද කියලා ඔය ජීවිතය ඉල්ලනවා. ඒ කියන්නේ මරණය පෙන්නනවා. කෙනෙක් ගැලවීමට සදාකාලික නිවීමට සදාකාලික සංහිඳියාවට පත්වෙනවන ඒ සදාකාලික සංහිඳියාවට පත්වෙන උතුම් මනුෂ්‍යයා තමාගේම මරණය තමාගේම කර මත තියාගන්න ඕන. තමාගේ මරණය තමාගේ කර මත තියාගන්න ඕන. මිනිස්සු හරි බයයි තමාගේ මරණය ගැන කතා කරන්න. තමාගේ සතුට ගැන කතා කරන්න කැමති. දැන් කෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා සදාකාලික සන්තුෂ්ටියට පත්වන මාර්ගය කුමක්ද කියලා. මං එතකොට කියනවා ඔබට එකවරම සදාකාලයට සන්තුෂ්ටියට පත්වීමේ මාර්ගය මා දේශනා කරන්නම් කියලා. එතකොට මා ඔහු දෙස ඔහු මා දෙස බලා ඉඳලා ඔහු සන්තුෂ්ටියට පත් වෙනවා. ඔහු තෘප්තියට පත් වෙනවා. දැන් එයා ඉතින් එච්චරයි මාර්ගය. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඔහුට මතක් වෙනවා ඔහුගේ අනාගතය. එතකොට සන්තුෂ්ටියට මොකද්ද වෙන්නේ? ඈ? එතන නැති වෙලා යනවා. ටික වෙලාවක් යනකොට ඔහුට මතක් වෙනවා ඔහුගේ අතීතය. එතකොට ඔහුගේ හිතේ තියෙන සතුට නැති වෙනවා. එහෙනම් අපට සදාකාලික සන්තුෂ්ටියට පත් වෙන්න නම් අපි කළ යුතු ප්‍රධානම දේ තමා අපේ බලාපොරොත්තු අනාගතයේ කෙරෙහි තියෙන බලාපොරොත්තු අපට නැති වෙලා යන්න ඕන. සදාකාලික සතුට අපි ළඟ තියෙන්න නම් අතීතයේ පිළිබඳ අපේක්ෂාවන් අපෙන් නැති වෙලා යන්න ඕන. අපට යම් වෙලාවක අනාගතයේ පිළිබඳ සියලු බලාපොරොත්තු නැති වෙලා තිබුණොත්, අතීතයේ පිළිබඳ සියලු බලාපොරොත්තු නැති වෙලා තිබුණොත්, එවැනි මිනිස්සෙක් ජීවිතයේ එකවතාවක් තෘප්තියටපත් වුණොත්, මම කියන්නේ දෙවතාවක් තෘප්තියටපත් වෙන්න එපා, එකපාරක්පත් වෙන්න කියලා. හැබැයි මම එකපාරක් තෘප්තියටපත් වෙන්න කියලා කියන්නේ අතීතයක් අනාගතයක් නැති මිනිහෙකුට. කවුලන මං කියපු දහම තේරිච්චයි. මම තෘප්තියටපත් වෙන්න කියලා කියනවා එකමක වතාවක් ජීවිතේ අතීතයක් අනාගතයක් නැති මිනිහෙකුට. ඊට පස්සේ මට එයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ මොකද්ද? එයා වෙනුවෙන් මට මුකුත් කරන්න බෑ. එයාට එයා වෙනුවෙන් කරගන්න පුළුවන් දේත් මොකද්ද? ඒත් මුකුත් නෑ. එයා ඔය කියන නිවන දැකලා ඉවරයි. දැන් ඔගොල්ලොන්ට මතක් වෙන ඔගොල්ලන්ගේ තියෙන දුර්වලතාවය. ඔගොලු ජීවිතයේ තෘප්තියට පත් වෙනවා ආධ්‍යාත්මයේ යම් යම් අවස්ථාවල. ඒ තෘප්තිය ඔගොල්ලෝ විසින්ම නැති කරගන්නවා. ඔගොල්ලන්ගේ හිත එක්ක අනාගතයට ගිහිල්ලා එක්ක අතීතයට ගිහිල්ලා ඒ සිද්ධිවල හිර වෙනවා. ඒ සිද්ධිවල නවතිනවා. ඒ සිද්ධිවල ලැබුම් ගන්නවා. ඒ සිද්ධිවල හිත ලැබුම් ගත්තාම හිතයි වර්තමානයට එන්නේ කලාතුරකින්. මිනිස්සු අතීතයේ අනාගතයේ වර්තමානයේ කියන කාලත්‍රයක ජීවත් වෙන්න පටන් ගන්නවා. මම එක කාලයක ජීවත් වෙනවා. ඒ තමයි දැන් මේ මොහොත. මගෙන් කවුරුහරි ඇහුවොත් තව දවස් පහකින් ඔබට සතුට තියේවිද? මම හිනා වෙලා යන්න යනවා. එයා මගෙන් අහනවා තව දවස් පහකින් සතුට තියේවිද? තව අවුරුදු පහකින් ඔබ සතුටෙන් ඉඳීවිද? තව අවුරුදු 15කින් ඔබ සතුටෙන් ඉඳීවිද? මම එතකොට ඒ මිනිහට කියනවා මට එච්චර හිතන්න වෙලාවකුත් නැහැ. ඕවට වචන නාස්තිකරණ එකත් අපරාදේ. මට වැඩක් තියෙනවා කියලා. කොබලන් මම කියපු එක තේරිච්චාය. දැන් එයාගෙන් මම අහනවා දැන් තමුසේ සතුටෙන් දෙන්නේ? ඔව්. එතකොට එයා මගෙන් අහනවා තව දවස් 3කින් මේ සතුට තියේවිද? ඒ ප්‍රශ්නේ අහන මිනිහා මෝඩෙක්. ඒ ප්‍රශ්නය අහන මිනිහට අනාගතයක් ඉතුරු වෙලා තියෙනවා. අනාගතයක් ඉතුරු වෙලා තියෙන මිනිහෙකුට හිත කකියනවා තව දවස් 5කින් තියෙවිද දන්නේ නැහැ. 10කින් තියෙවිද දන්නේ නැහැ. ලබන අවුරුදු තියෙවිද දන්නේ නැහැ. තව අවුරුදු 3කින් 4කින් 5කින් මේ සතුට, මේ නිවීම, මේ ශාන්තිය තියෙවිද දන්නේ නැහැ කිය කිය එයාගේ හිත එයාට සැක සංකා උපදවනවා. අපේ සිත කොයිලාකවත් අපට කියන්නේ තව දවසකින් සතුට තියේවිද? එහෙම ප්‍රශ්නයක් අපට එන්නේ නැහැ. මොකද අපට තව දවසක් නැහැ. අපට තියෙන්නේ දැන් විතරයි. දැන් විතරයි. අපට හෙට සතුටින් ඉන්න ඕන කියලා කවුරුර ඇහුවොත් අපට අහන ප්‍රශ්න තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඕගොල්ලොන්ට මම විමුක්ති මාර්ගයේ දේශනා කළා. සදාකාලික තෘප්තියට පත් වන මාර්ගයේ දේශනා කළා. ඕගොල්ලෝ මගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ අපි ලබාගත් ආධ්‍යාත්මීය සැනසිල්ල හෙට තියේවිද කියලා අහනවා. එතකොට මම කියනවා මං එච්චර ලොකු ප්‍රශ්නකට උත්තර දෙන්න දන්නේ නැහැ කියලා. මෝඩයෙක් කියලා අර මිනිහ බැනලා එළවනවා. මෝඩ මිනිහෙක්. කිසි දවසක පේන්නේ නැති, හිතන්න බැරි, ලං වෙන්න බැරි අනාගතයක ප්ලෑන් කරනවා, සිහිනමවනවා. හැමතිස්සෙම මිනිස්සු හරි කැමති අනාගතය ගැන ප්ලෑන් කරන්න, අනාගතේ ජීවත් වෙන්න. බලන්න ඔය රස්සාවල් කරන අය, රස්සාවල් කළා, සල්ලි හම්බ කළා කළා මහා සටනක් කරනවා අනාගතේ ජීවත් වෙන්න. ඒතර අපි ඒගොල්ලෝගෙන් අහුවත් ඔයගොල්ලෝ කනවද නැහැ, කන්න වෙලාවක් නැහැ. ඔයගොල්ලන්ට ගෙවල් දොරවල් හදාගන්න නැහැ, දැම්ම ඕන නැහැ. ඒගොල්ලෝ ඔක්කොම ඉස්සරහට කරන්න හිතන් ඉන්නවා. අපි අද ජීවත් වෙනවා. අද සතුටින් සිටිනවා. අද තෘප්තිමත් වෙනවා. අපේ සියල්ල අද විතරයි. දැන් විතරයි. දැන් අද මේ මල් ගෙනල්ලා සරසලා මගුල් ගෙදර වගේ. ඒතර කවුරුරි අහනවා හෙටත් මෙහෙමද කියලා. ඵලයන් මොට්ටේව යන්න කියලා යන්න යනවා. අපට හෙටක් නැහැ. අපට දැන් විතරයි. යම් මිනිස්සෙක් හිතනවා ඒ සිද්ධාන්තය හොඳයි. දැන් විතරයි ඉන්නේ. මොහොතකට විතරයි ජීවත් වෙන්නේ. ඒ මොහොතේ එයා උපරිම සතුටටපත් වෙනවා. දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මගේ සිත මොහොතේ උපරිම තෘප්තියටපත් වෙන්නේ ඕගොල්ලන්ගේ හිතයි මගේ හිතයි අතර පොඩි වෙනසක් තුල තියෙනවා. ඒ වෙනස තමයි උපරිම තෘප්තියට හිතපත් වෙනකොට ඒ හිත හැංගිච්ච අනාගතයකින් හොරහින් බලන්නේ. කොබලන් එක තේරිච්චාය. දැන් ඕගොල්ලොන්ගේ සිත මෙහෙම තෘප්තියටපත් වෙනකොට හොරහින් අනාගතය දිහා බලනවා. හෙට තියේවිද කියලා අහනවා. මට හෙට ගැන තේරෙන්නේ නැහැ. මං දැන් සතුටින් ඉන්නවා. දැන් උපරිම තෘප්තියටපත් වෙලා ඉන්නවා එච්චරයි. යම් මිනිසෙක් මේ මනුස්ස ලෝකයේ තුලදී උපරිම වින්දනයටපත් වුණා නම්, උපරිම සුරතාන්තයටපත් වුණා නම්, උපරිම තෘප්තියටපත් වුණා නම්, ඒ උපරිම තෘප්තියටපත් වෙච්ච මනුස්සයාට හෙටත් නැහැ, ඊයේත් නැහැ. කොබලන් එක තේරෙන්නේ. මොකද හෙට ගැන ඊයේ ගැන හිතන්න වෙලාවක් නැහැ. හෙට ගැන ඊයේ ගැන හිතනකොට ආයි උපරිම තෘප්තිය පල්ලෙහාට බහිනවා. කොබලන් එක තේරෙන්නේ. ඉතින් දැන් කවුද කැමති තමාගේ සතුට නැති කරගන්න? තමාගේ සතුට නැති කරගන්න කැමති මෝඩය හැමතිස්සෙම සතුටු වෙන වෙලාවේදී වෙනේම ගැන හොයනවා. ගෙදරක තියෙනවා උත්සවයක්. ඒ උත්සවේදී හැමෝම රෑ නටනෝ. මිනිස්සු නටනකොට තෘප්තියට පත්වෙනවා. මේ නැටීමෙහි උච්චතම අවස්ථාවට පත්වෙනෝ ඒගොල්ලු. දැන් ඒගොල්ලන්ට කිසිම දෙයක් ගැන මතක නෑ. ඒගොල්ලු හොඳටම නටනෝ. එක පාරටම වහල කැඩෙනෝ. මං ඔබලාට කියන නැටීම නවත්තන්න එපා කියලා. කවුලන මං කියන ධර්මයේ තේරෙන්නේ කවුරුවත් නටන එක නවත්තන්න එපා. දිගටම නටාගෙන යන්න. වහල ඔළුවට එනකම්ම නටන්න. ඒ වුණාට ඒ නටන මිනිස්සුන්ට අනාගතයක් තියෙනවා. ඒ නටන මිනිස්සුන්ට අතීතයක් තියෙනවා. ඒගොල්ලොන්ගේ වහල කැඩෙනකොටම ඒ වහලේ ලීය දඩංගාලා සද්දෙත් එක්ක ඒගොල්ලන්ට ගොඩාක් සංසිද්ධි ඒගොල්ලන්ගේ ඇතුළට එනවා. එතකොට තෘප්තිය මොකද්ද වෙලා යන්නේ? ඈ තෘප්තිය නැති වෙනවා. දැන් මට අවශ්‍යයි සදාකාලික නැටීමක්, සදාකාලික නර්තනයක්, සදාකාලික තෘප්තියක්. මම එතකොට කරන්නේ වහල කඩාගෙන වැටෙන හින්දා එළියට ගිහිල්ලා නටනවා. එළියට ගිහිල්ලා නටනවා. කවදාකවත් අහස කඩාගෙන වැටෙන්නේ නැහැ. අහස කඩාගෙන වැටුනොත් වැටෙන්නේ වතුර වෙලා. කබලන්න මේ විදිහට ජීවිතය දකින්න කැමතියි. මනුස්සෙක් මේ කෙන විදිහට ජීවිතය දකිනවා නම් එයාගේ ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට මේ මහා පෘථිවිය හැම තැනක්ම මගුල් සක්වලක්. මේක හැම තැනකම එයාට පේන සුබ නිමිත්තක්. මේකේ හැම තැනකම යාට පවතින්නේ උපරිම වින්දනීය බවක්. භෞතික ලෝකයේ ඇතිවෙන චලනය වීම් අධ්‍යාත්මය තුළ පවතින තෘප්තිය නැති කරන්න සමක් නෑ. භෞතික ලෝක එකක තැන්ගොලින් කැඩුණ කියල එකක තැන්ගොලින් බිඳුණ කියලා තමාගේ ඇතුලාන්තෙහි සතුට ඇතුලාන්තෙහි පවතින තෘප්තිය සදාකාලික සැනසීම නැති කරන්න තරම් එක ශක්තිමත් නෑ. ඇතුලාන්තෙහි සතුට හැමදාම පවතිනවා. නිදහස හැමදාම පවතිනෝ. විවේකය හැමදාම පවසිනෝ. මිනිස්සු කරන්නේ භෞතික ලෝකයේ දේවල් හදාගන්නෝ. ඒවට ඇලෙනවා. හිරවෙනෝ. හිරවෙල ඇලිලා ඒවත් එක්ක එකතු වෙලා ඒ භෞතික ලෝකයේ සිද්ධාන්තත් එක්ක එකතු වෙනකොට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස අතීතය හා අනාගතය නිර්මාණය වෙනවා. පුංචි ළමයෙකුට අනාගතයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණාම දෙමව්පියෝ කරන්නේ ළමයාට සෙල්ලම් බඩු ගෙනල්ලා දෙනවා. ඒ ළමයාට සෙල්ලම් බඩු දීපු වෙලේ ඉඳලා ඒ ළමයා අනාගතයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒ ළමයා ලොකු වෙනකොට තව තව දේවල් මේ ලෝකේ ළමයාට පෙන්වනවා. එතකොට එයා නොදැනුවත්වම අතීතයකුත් අනාගතයකුත් හදා ගන්නවා. මිනිස්සුන්ට හැමතිස්සෙම අතීතයේ අනාගතයේ හැදෙන්නේ තමා වටේ දකින භෞතික දේවල් වලට සාපේක්ෂව. කොබලන එක තේරෙන්නේ? අතීතයේ අනාගතයේ හැමතිස්සෙම හැදෙන්නේ භෞතික දේවල් වල දෙන වටිනකමට සාපේක්ෂව. කොබලන එක තේරෙන අය අනාගතයේ අතීතයේ හැම විටම හැදෙන්නේ භෞතික දේවල් වලට දෙන වටිනකමට සාපේක්ෂව. දැන් මේ දහම හොඳට තේරුම් ගන්නවා. තේරුම් අරගෙන කෙනෙක් කල්පනා කරනවා මේ මා වටා පවතින සියලු භෞතික දේ මට අතීතයක් නිර්මාණය කරනවා. මා වටා පවතින සියලු භෞතික සම්පත් මට අනාගතයක් නිර්මාණය කරනවා. මට අවශ්‍යයි මේකෙන් ගැලවෙන්න. එතකොට එයා කල්පනා කරනවා මං එනම් මේ සියලු භෞතික සම්පත් අතහැර යන්න ඕන. එයා සියලු භෞතික සම්පත් අතහැරලා යනවා. මිනිස්සෙක් භෞතික සම්පත් අතහැරලා ආය යන්නේ තවත් භෞතික සම්පත් තියෙන තැනකට. භෞතික ශරීරයකින් භෞතික ඌවක් නැතුව වාසය කරන්න බෑ. එයාට කලක් ගිහිල්ලා එතකොට තේරෙනවා මේ භෞතික සම්පත් නැති තැනකට කියලා මම ආවට දැන් ආයේ භෞතික සම්පත් ටික කලින් තිබුණා වගේම හැදිලා. දැන් එතකොට එයා මේකට උත්තරයක් හොයනවා. සදාකාලික උත්තරයක්. මං දෙන්නම් සදාකාලික උත්තරේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔබ වටේ පවතින භෞතික සම්පත් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට දීලා තියෙන වටිනකම. වටිනකම අයින් වුණා නම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. කොබලන එක තේරිච්චයි. වටින ගමක් නෑ කිසිම දෙයක. කිසිම දෙයක් වටින්නේ නෑ. කිසිම දෙයක් ගණන් ගන්න නෑ. කිසිම දෙයක් ඔළුවට දාගන්නේ. කිසිම දෙයක් ප්‍රශ්නයක් කරගන්නේ. දැන් එයා වටා භෞතික සම්පත් තියෙනවා. තියෙන කිසිම භෞතික සම්පතක් ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්නවා. එයා හරි. එයා හරි. එයා ඒ හිත දියුණු කරගෙන ඉන්නේ. හිත දියුණු කරගත්ත කෙනා, හිත දියුණු කරගන්න ඕන කෙනා භෞතික සම්පත් අතෑරලා ගියා කියලා හිත දියුණු වෙන්නේ නැහැ. වනන්තරයක ගිහිල්ලා ජීවත් වුණා කියලා, එතන භෞතික සම්පත් නැති වුණා කියලා හිත හැදෙන්නේ නැහැ. ආයි වෙන්නේ මොකද්ද? ඒ වනන්තරයේ තියෙන මොකක් හරි එකක්, ගහක් කොළක්, සෝනක්, කලගෙඩියක්, මොකක් හරි එකක් එක මේ හිත බැඳෙනවා. බැඳිලා අපි අර ගෙදර ඉන්නකොට තිවිච්චේවට සාපේක්ෂකම ජීවිතයක් ආයි නිර්මාණය කරගන්න. මිනිස්සු ඇමතිස්සම කරන්නේ අනාගතයට ආස කරන මිනිස්සු භෞතික සම්පත්වලටත් ආස කරනවා. මේ දෙකම එකට පවතිනවා. අනාගතයට ආස කිරීම සමානුපාතිකයි භෞතික සම්පත්වලට ආසා කිරීම. කවලන් ඒව තේරෙනයි මේ අපේ හිත වැඩ කරන විදිය කියන්නේ. එතකොට කෙනෙක් කල්පනා කරනවා, අපි අපේ අනාගතයට අපට ආසාව ඇති වෙන්නේ මේ භෞතික සම්පත්වලට අපට ආසාවක් තිබ්බොත්. මොකද අපි අනාගතේ හැමතිස්සෙම නිර්මාණය කරගන්නේ මේ අපි ඇහෙන් රූප බලලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණු අරගෙන. එහෙනම් මේවට වටිනකම් අයින් කරලා දැම්මොත් අපේ අනාගතය ඉවර වෙනවා. දැන් අනාගතේ නිදහස් වෙන්න ලේසි. අනාගතේ නිදහස් වෙන්න ලේසි විදිය තමයි භෞතික සම්පත් කෙරෙහි නොබැඳී සිටිනවා. අනිත් එක තමයි අනාගතයේ නිර්මාණය වන අතීතයේ මුහුණ දීපු සිද්ධි. හැමෝම අතීතයේ මුහුණ දීපු සිද්ධි හිත ඇතුළේ තියන් ඉන්නවා. හොඳ සිද්ධි තියන් ඉන්නවා, නරක සිද්ධි තියන් ඉන්නවා. හොඳ සිද්ධි තියාගෙන කල්පනා කරනවා අනාගතය තුළ ඊට වඩා හොඳ සිද්ධියක් හදාගන්න. නරක සිද්ධි තියාගෙන කල්පනා කරනවා ඒක නැවත සිදු නොවෙන්න විදියට වග බලා ගන්න. දැන් ආය අනාගතය හදනවා. ඔබ තුළ පවතින අතීතයේ මිහිරි අමිහිරි අත්දැකීම් සමුදාය ඔබට අනාගතයක් නිර්මාණය කරනවා. ඔබ භෞතික ලෝකයේ දකින සියල්ල ඔබට අනාගතයක් නිර්මාණය කරනවා. ඔබට ඇහැට පේන රූප ඔබට අනාගතය හදනවා. කනට එන ශබ්ද අනාගතයක් හදනවා. නාසයට දිවට ශරීරයට දැනෙන සියලු අරමුණු අනාගතයක් හදනවා. දැන් මේ සියල්ලෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කරනවා. මේ සියල්ලෙන් නිදහස් වෙන මාර්ගය හරි ලේසි. මේවයි අනාගතයක් අපට හැදෙන්නේ මේවට අපි දීපු වටිනකමට සාපේක්ෂව. අපි මිනිහෙකුට දොඹගෙඩියක් අරගෙන ඒ දොඹගෙඩිය අත උඩින් තියනවා. ඒ මනුස්සයාට ඒ දොඹගෙඩිය නිසා සැලකිය යුතු අනාගතයක් නිර්මාණය වන්නේ නැහැ. දොඹගෙඩියක්. ඊටම සමාන හැඩයක් තියෙන, ඊට සමාන රත්තරන් කුට්ටියක් අරගෙන ඒ මනුස්සයාගේ අත උඩ තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් එයාගේ හිතේ ඒකට වටිනකමක් තියෙනවා. එයා දන්නවා සමාජ සම්මතය තුළ මේක මෙච්චර ගාණක් වේවි, ලක්ෂ ගාණක් වේවි. දැන් එයා ඒකට කල්පනා කරනවා. මම මේක ගෙනියනවා. මම මේක විකුණනෝ, විකුණලා මේ සල්ලි අරගෙන මෙහෙම කරනෝ, මෙහෙම කරනෝ, මෙහෙම කරනෝ, මෙහෙම කරනෝ. එතකොට ඉවරයි. ඊට පස්සේ අපි අරගෙන ඒ දොඹගෙඩියට සමානම නිල් මැණිකක් ගෙනල්ලා එමිනියාගේ අතේ තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් අර රත්තරන් තියලා හදපු අනාගතයට වඩා දීර්ඝ අනාගතයක් අර නිල් මැණිකට සාපේක්ෂව හදා ගන්නවා. දැන් මේ භෞතික සම්පත්වලට දෙන වටිනකම අපට යමක් නිර්මාණය කරනවා. කොබලන්න මේක තේරෙන්නේ? කවුරු හරි ප්‍රඥාවන්ත මිනිහෙක් මේක තේරුම් ගන්නවා. ආ මේක තමයි වැඩි. මං එතකොට මේ සියල්ල නිර්මාණය කරගත්තේ මේවට දෙන වටිනකමට සාපේක්ෂව. මට එතකොට දඟලන්න ඕන උනේ. මේ ජීවිතේ විඳවන්න ඕන උනේ. ජීවිතේ විඩාවටපත් උනේ. අසරණ උනේ. මානසික වැද වැටුනේ. මේ සියල්ල කාරණාවලට මූල හේතුව තමයි මම්ම දීපු වටිනකම. මම්ම මේවා වටිනවා කියලා හිතලා මම්ම වටිනකම් දීලා ඒ වටිනකම් මං හිතේ තියාගෙන දඟලලා දැන් මං ඒව නිසා පශ්චත්තාප වෙනවා. ජීවිතේ විඳවනවා. ජීවිතේ දුකින් ඉන්නවා. අසහනයෙන් ඉන්නවා. ශෝකයෙන් ඉන්නවා. ඔබ වටේට පවතින භෞතික සම්පත්වලට ඔබ වටිනකම දෙන්න තාක්ම ඔබට අනාගතයක් තියෙනවා. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ලෝකෙ තියෙන ගැලවීමේ මාර්ගය, සදාතනික ශාන්තියට පත්වීමේ ක්‍රමය, සිත සම්පූර්ණම නිවා ගැනීමේ රහස එනම් කොතනද ඇත්තේ? ඒක තමයි කිසිම භෞතික දෙයකට වටිනකමක් දෙන්නේ නැහැ. එය පාවිච්චියට පමණයි. පෙන්වීමට නෙමෙයි, ගෞරව ලැබීමටත් නෙමෙයි, පාවිච්චියට පමණයි. පාවිච්චි කරන්න පමණයි. ඒක පාවිච්චි කළා ඒකෙන් අපි සතුටු වෙන්නෙත් නැහැ, ඒකෙන් දුක් වෙන්නෙත් නැහැ. හුදු පාවිච්චියට පමණයි. පාවිච්චියට පමණයි. පාරේ යනකොට අපිට හම්බ වෙනවා ලස්සන බාත්รูම් එකක්. අපිට කියනවා පාවිච්චියට පමණයි කියලා. අපි ඒකට ගිහිල්ලා කියනවාද මේක මගේ, මේක හැදුවේ මම කියන්නේ. අපි ගියා ඒක පාවිච්චි කළා, පිරිසුදු කළා, අපි යන්න ගියා. නමුත් දැන් ඕගොල්ලෝ ගෙදර බාත්รูම් එක නැත්තම් ගෙදර ගිහිල්ලා ඒ විදිහටම පාවිච්චි කරනකොට මේක හැදුවේ මම, මේ මල් තිබ්බේ මෙතන මම කියලා මහා සිතුවිලි ජාලාවකුත් එක්ක තමයි අරක පාවිච්චි කරන්නේ. මේ දෙක පාවිච්චි කරන්නේ දෙවිදියකට. මම කියනවර පළවෙනි එක පාවිච්චි කරපු විදිය හරි කියලා. ඒ පාවිච්චි කරපු ක්‍රමය තුළ තමාට කිසි දුකක් නැහැ, ජීවිතේ බරක් නැහැ, අසහනයක් නැහැ, විඳවිල්ලක් නැහැ, ඒ වගේම අනාගතයක් අතීතයක් නැහැ. මිනිස්සුන්ට ඕන වෙනවා මේ මා කියපු ධර්මය හොඳට තේරුම් ගත්තාම. එහෙනම් මේ ප්‍රශ්නේ පවතින්නේ අපි වටේ තියෙන භෞතික සම්පත් නෙමෙයි, භෞතික සම්පත් වලට අපි දෙන වටිනකම. අපි ඒකට දීලා තියෙන වටිනකම වැඩි නම් අපට දුක වැඩි. කිසිම වටිනකමක් දීලා නැත්නම් කිසිම දුකක් නැහැ. කිසිම වටිනකමක් දීලා නැත්නම් කිසිම දුකක් නැහැ. කුඩා ලදරුවෙක් ළඟ දියමන්ති මල්ලක් ගෙනත් තියෙනවා. ඒ ලදරුවා ළඟ දියමන්ති තිබ්බාම ඒ ළමයා ඒ දියමන්ති මල්ල දිහා බලලා අනාගතයක් හදා ගන්නවද? නැහැ. ඒ ළමයා ඒක දිහා බලන් ඉන්නවා. මං අහන ප්‍රශ්නය, අර කුඩා ලදරුවට දියමන්ති මල්ලක් දැක්කහම අනාගතයක් හැදෙන්නේ නැත්තේ ඇයි? එයා සාපේක්ෂක වටිනකමක් ඒකට තාම දීලා නැහැ. මේ ලෝකෙත් එක්ක එකතු වෙලා මේ ලෝකේ අඳුනගෙන මේ ලෝකෙත් එක්ක ගණදෙනු කරනකොට තමයි යාට දියමන්ති මෙච්චරයි 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 කියලා ඒ වටිනකම මේ ඇතුළට දාගෙන ඊට සාපේක්ෂව තමන් ළඟ දියමන්ති මල්ලක් ගෙනල්ලා තිබ්බහම ඊට සාපේක්ෂව අනාගතයක් හදාගෙන විඳවන්න පටන් ගන්න. ඒ ළමයා දියමන්ති ගැන දන්න ඇති තාක් එළමේ සන්තසින් ජීවත් වෙනවා, හිනා වෙනවා කොයි වෙලෙත්, ඉටියකම අඬනවා. එච්චරයි. ඔගොලන්ට වෙලා තියෙන ප්‍රශ්නය ඔගොල්ලෝ මේ භෞතික ලෝකේ දේවල් හයියෙන් අල්ලගෙන ඒ භෞතික ලෝකේ දේවල් වලට පුළුවන් තම තමන්ගේ ආධ්‍යාත්මයන් චලනය කරන්න, හිත හොල්ලන්න පුළුවන්. මම කියනවා කෙනෙක් ගැලවීමේ මඟ, නිවන් මඟ, ස්වර්ග මාර්ගය දන්නේ නැති බවට සාක්ෂිය තමයි, එයා ඒ මාර්ගයේ දන්නේ නැති බවට සාක්ෂිය තමයි භෞතික දේවල් වලින් චලනය වන සිතක අයිතිකාරයෙක් වීම. භෞතික දේවල් වලින් සිත චලනය වෙනවා. තමන්ගේ ගෙදර වහලට පොල් ගෙඩියක් වැටුණාම තමන්ගේ සිත චලනය වෙනවා. ඇයි? මගේ කියන සංකල්පය වහලටම දාලා තිබ්බා. ඒ වුණාට වෙන ගෙයකට පොල් ගෙඩියක් වැටුණාම අපට එහෙම නැහැ. ඒයි ඒක මගේ කියන සංකල්පයේ එතෙන්ට වැටිලා නැති නිසා. මේ හොඳට කල්පනා කරලා බලන්න. කල්පනා කරලා බලනකොට තේරෙයි මට වැරදිලා තියෙන්නේ. ඇතර මට වැරදිලා නෙමෙයි, මම විසින් මට වරද්දෝගෙන. මම විසින් මට වරද්දවලා. ඒ වරද්දවීම නිසා මං දුක හදාගෙන තියෙනවා. මම අයිතිය කියන්න කියපු නිසා මට ප්‍රශ්න ජාලාවක මම පැටලිලා ඉන්නවා. අයිතිය කියන්න ගියා. මානවයාට ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තේ අයිතිය කියන්න ගියපු දවසේ ඉඳලා. අපි අහලා තියෙනවා දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ මානවය ගැන කතා කරනකොට මුලින්ම මිනිස්සු හැමදාම සොයන්ජාත ඇල්හාල් කන්න පටන් ගත්තා. ටික දවසක් මෙහෙම කාගෙන කාගෙන යනකොට එක මිනිහෙක් කල්පනා කළා, මම සොයන්ජාත ඇල්හාල් උදේටයි දවල්ටයි රෑටයි තුන්වරුවටම කපාගෙන යන්න ඕන. එතකොට එයා සොයන්ජාත තුන්වරුවකට කපන් ගියා. එයා දිහා බලන් හිටපු අනිත් එක්කෙනා කල්පනා කළා, ආ මෙයා තුන්වරුවකට ගෙනිච්ච මාත් ගෙනිනව තුන්වරුවකට. එයා දිහා බලන් හිටපු අනිත් එක්කෙනා කියා, එයා එක දවසක ගෙනිච්ච මං දවස් දෙකකට අරන් යනවා. දැන් මිනිස්සු අතර කෑම සඳහා තරඟයක් හදාගත්තා. මිනිස්සු කෑම සඳහා තරඟයක් හදාගත්තම එක මිනිහෙක් ඇවිල්ලා කිව්වා, මේ ස්වයංජාත හාල් ඇල්හාල් මෙතන ඉඳලා මෙතෙන්ට මගේ කියලා වැටක් ගහගත්තා. ඊට පස්සේ තව කෙනෙක් ඇලකවා, මෙතන ඉඳලා මෙතෙන්ට මගේ. ලෝකෙ මුලින්ම මිනිස්සු ඉඩම් බෙදාගත්තා. මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා, ඇයි මිනිස්සු ඉඩම් බෙදුවේ කියලා? මිනිස්සු ඉඩම් බෙදුවේ මගේ අයිතිය හොයන්න ගියපු නිසා. කොබලන එක තේරෙනයි. ඊට පස්සේ එක්කෙනෙක් මෙතනින් වැටක් ගහලා එයා ගෙලුවේ කුඹුර. මෙයා මෙතනින් වැට ගහගෙන මෙයාගේ මේ කුඹුර. මෙයාගේ කුඹුර ඉවරුණාම අරයා අරයා කුඹුරට රැට පැන්නා. පැනලා ඒකෙන් ස්වයංජාත කපාගෙන ආවා. ඔන්න දැන් හොරකම් පටන් ගත්තා. දැන් මානව සමාජය අපරිසුදු වෙලා ඒගොල්ලෝ අකුසල් කරන්න පටන් අරගෙන, අන්න එතකොට අර ආධ්‍යාත්මය පරිහානියට පත්වෙන්න පටන් ගත්තා. මමත්වය ඇතිවෙන්න පටන් ගත්තා. පස්පව දසාකුසල් ඇතිවෙන්න පටන් ගත්තා. මුළු සමාජයේම විශාල කඩා වැටීමකට පත් වුණා. දැන් අපට අවශ්‍යයි ආයි තනිකුඹුරෙන් කන්න. මොකද තනිකුඹුරෙන් කනවා කියන්නේ? තනිකුඹුරෙන් කනවා කියලා කියන්නේ එයාට ඕනුනා මෙයා කපන් යනවා, මෙයාට ඕනුනා මෙයා කපන් යනවා. කවුරුවත් වැටවල් ගහන්නේ නැහැ, කවුරුවත් ඉඩම් බෙදන්නේත් නැහැ. මං කියලා දෙන්නම් තනිකුඹුරෙන් කන හැටි. තනිකුඹුරෙන් කන්න අවශ්‍ය වුණා මෙයා කරන්න ඕන දේ තමයි, එයා ඒ දේවල් කෙරෙහි ඇති වටිනකම නැතුව ඉන්න ඕන. වටිනකම ඇතිවෙච්ච ගමන් අනාගතයේ හිතට ඇති වෙනවා. අනාගතයේ ඇතිවෙච්ච ගමන් අදට කන ගමන් හෙට අනිද්දායින් අනිද්දා ගැන දිගට කල්පනා කරනවා. කල්පනා කරන විතරක් නෙමෙයි ප්ලෑන් කරනවා. ප්ලෑන් කරන විතරක් නෙමෙයි සංවිධානය වෙනවා. සංවිධානය වෙන විතරක් නෙමෙයි වෙනුවෙන් වැඩ කරනවා. එතකොට මේ බත් කන මේ දැන් බත් කන ගමන් අවුරුදු 20, 30, 40 ජීවත් වෙන විදිය සංවිධානය කරනවා. මිනිස්සුන්ගේ ජීවිතේ බර වෙලා, ඒ ජීවිත බර වුණාම ඒ බර වෙච්ච ජීවිතවලින් අතුරුඵල ඵලයක් ලෙස කඳුළු ගලනවා. අතුරුඵලයක් ලෙස කඳුළු ගලනවා. දැන් අපට අවශ්‍යයි මේ සියල්ලෙන් නිදහස, මේ සියල්ලෙන් ගැලවීම. ඒ සියල්ලෙන් ගැලවීම සඳහා පැහැදිලි මාවතක් දේශනා කරනවා. ඒ මාවතේ අන්තර්ගතය තමයි මං ඔය සරලව පැහැදිලි කළේ. සංක්ෂිප්තව කිව්වොත් කරන්න තියෙන්නේ මමත්වේ නැතුව ඉන්න එක. එක කුඹුරෙන් කන එක. එක කුඹුරෙන්කින් කෑවාම මගේ කියලා බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ කියලා බෙදන්න නැතිතාක් මට නිදහස පවතිනවා. මට සැනසීම පවතිනවා. මට විමුක්තිය පවතිනවා. එහෙම විමුක්තිය පවතින කොට අපේ ජීවිත නිවිලා, අපේ ජීවිත සැනසිලා, සිසිල් වෙලා. එහෙම නැත්තම් කිසිම සැනසීමක් නැහැ. මිනිස්සුන්ට අනාගතයක් තියෙන තාක්කල් මිනිස්සු පසුතැවෙනවා, වේදනාව විඳිනවා, ජීවිතේ බරක් කරගන්නවා. අසහනය, දුක, කඳුළු මේ සියල්ලේ අයිතිකාරයෙක් වෙනවා. සදාකාලික තෘප්තියට කිසිම කෙනෙකුට පත්වෙන්න බැරි. එක මොහොතක් තෘප්තියට පත් වුණාම ඔහුගේ සිත ඔහුට ඊළඟ මොහොතේ තෘප්තියට පත් වෙන්න කියලා නොකිය කියනවා. එතකොට එයා කරන්නේ සතුට පැත්තකින් තියලා ඊළඟ ක්ෂණයේ, ඊළඟ පැයේ, ඊළඟ දවසේ, හෙට, අනිද්දා, තව සතියකින් දෙහකින් තෘප්තියට පත් වෙන ක්‍රමයේ ගවේෂණය කරනවා. ක්‍රමයේ ගවේෂණය කරනකොට සතුට නැති වෙනවා. ක්‍රමයේ ගවේෂණය කරනකොට සතුට නැති වෙනවා. සතුට නැති වුණාම ක්‍රමයේ ගවේෂණය කිරීම අනවශ්‍ය වෙනවා. ආ ඊට පස්සේ විඳවන්න පටන් ගන්නවා. ඔය විඳගෙන විඳවගෙන යනකොට ආයි තෘප්තිය ජීවිතය ඇති වෙනවා. නිදහස දැනෙනෝ. විමුක්තිය දැනෙනෝ. නිවන දැනෙනෝ. ඒ දැනුනහම ආයි මෝඩකමට කරන එක තමා ඊළඟ තත්පරයක තියාගන්න හදනවා. ඊළඟ තත්පරේ තියාගන්න හදනකොටම ආයි ඒක නැති වෙලා යනවා. දැන් මෙතන ලොකු වහුලක් තියෙනවා. එතකොට අපට තේරෙන්න ඕන මගේ මේ සතුට නැති වෙන්නේ මම මේක ඊළඟ තත්පරයට තියන්න හදන නිසා. මම මෝඩයි. මම දැන් ආපු සතුට දැන් ඒකත් එක්ක ජීවත් වුණා නම් හරි. නමුත් සතුට හිතට එනකොට ඒකම හිතට එනවා මේක තියාගන්න කියලා. කොබලන මේ දහම තේරෙනයි. සතුට හිතට එනකොට නිවීම හිතට එනකොට ඒකම හිතට එනවා මේක තියාගන්න. මේකත් එක ඉන්න. මම ප්‍රශ්නයක් අහනවා. කෙනෙකුට නිවීම විමුක්තිය නිවන හිතට දැනෙනකොට එය පවත්වාගත යුතුය, එය තබාගත යුතුය, එය දිගින් දිගට පැවතිය යුතුය කියලා හිතට දැනෙන මනුස්සයට සක්කාය දිට්ඨිය පවතිනවා. මාන්නේ පවතිනවා. ආත්ම සංඥාව පවතිනවා. ඒ සියලු කෙලෙස් ටික ළඟ තියෙනවා. ඒ කෙලෙස් තියෙන නිසා තමයි ආත්ම සංඥාව තියෙන නිසා තමයි එයාට තේරෙන්නේ මේක තියාගන්න ඕන කියලා. තියාගන්න බෑ. අපි ලොකු ගිනි මැලයක් ගහලා අපට අවශ්‍ය වෙනවා ඒ ගින්නෙහි ආලෝකය තියාගන්න. අපට තියාගන්න බෑ. ඒක දැවිලා ඉවර වෙනවා. ගොඩක් රස්නේ වෙලාවක සීතල සුළඟක් කමනකොට අපට ඕන වෙනවා සීතල සුළඟ නවත්ත ගන්න. අපට ඒක කරන්න බෑ. ලොකු නියඟ කාලෙක අපට ඕන වෙනවා වැස්සක් තියාගන්න. අපට ඒක කරන්න බෑ. ඒ වගේමයි මේ විමුක්ති මාර්ගය වඩනකොට ඔබේ හිතර දැනෙන තෘප්තිය ඔබ තියාගන්න උත්සාහ කරනවා නම් ඒක කාන්තාරයක් මැද සීතල සුළඟක් තියාගන්න කරන වෑයමක් වගේ. නිෂ්ඵලයි. නිෂ්ඵලයි. දැන් මෙහෙම කරන්න. මේ විමුක්ති මාර්ගයේ වඩනකොට නිවන් සුවය නැත්තම් ගැලවීම වචන ඕන එකක් දාගන්න. හිත නිවීම, ආත්ම දමනය, ස්වර්ගය, මේ කුමන හෝ ආධ්‍යාත්මීය සංහිඳියාවකටපත් වුණොත් ඒපත් වෙච්ච ගමන් ඔබේ හිත කිව්වොත් ඔය ලැබිච්ච එක තියාගන්න කියලා, අන්න එතන තමා ඔබට වැරදිච්ච තැන. ඒ වැරදිච්ච තැන උපමාවකින් කියනවා නම් කලින් කිව්වා වගේ මහා කාන්තාරයක එකවරම හම් සීතල සුළඟක් නවත්ත ගන්න අපි කරන දුර්වල වෑයමක්. ඒක වෙන්නේ නැහැ. විමුක්ති මාර්ගයේ වඩන කෙනා තමාට දැනෙන සැනසීම සතුට කොයි වෙලාවකවත් නවත්තන්න හිතන්නේ නැහැ. දැන් අපට සතුට ආවම අපේ හිත අපට කියන ඔය සතුට තියාගන්න කියලා. එතකොට අපි හිතට උපදෙස් දෙන්න ඕන. හිතට කියන්න ඕන ඔය ඔබ සතුට තියාගන්න කියලා කියන්නේ ඔබ තුල ආත්ම සංඥාවක් පවතිනවා. ඔබ හිතනවා ඔබ තාම ඉන්නවා කියලා මෙතන. නමුත් මම මේක දැන් තියාගන්න දැඟලුවොතින් වෙන්නේ මේක තියෙනවටත් වඩා ඉක්මනට නැති වෙලා යන එක. ඒ නිසා මම මේක තේරුම් අරගෙන මේකට නැති වෙන්න ඉඩ දෙනවා. තමගේ ආධ්‍යාත්මය තුල ඇති වෙන සතුටට නැති වෙන්න ඉඩ දෙනවා. නැති වෙන්න ඉඩ දුන්නාම තියාගන්න උත්සාහ කරනවට වඩා වැඩි වෙලාවක් පවතිනවා. කොබලන එක තේරෙන්නේ. හැබැයි ක්‍රමය 100%ක් හරි නෑ කියලා මං කියනවා. 100%ක් වැරදි නෑත් කියලත් මම කියනවා. ඒක දැනට කළ යුතුයි. තියාගන්න උත්සාහ ගන්නේ නෑ, නැති වෙන්න ඉඩ දෙනවා. මිනිස්සෙක් පාරේ යනකොට වහින්න පටන් ගන්නවා. ඒ මිනිස්සේ ගතේ කුඩයක් තියෙනවා. එතකොට එයා කුඩේ ඉහළනවා. දැන් ගොඩාක් වැස්ස වැඩි වෙනවා. දැන් එයා කුඩේ ඉහළුවට වටෙන් එයා හොඳට තෙමෙන්න පටන් ගන්නවා. දැන් මොකද්ද කරන්නේ? ඔතන දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි කුඩේ බොහොම අමාරුවෙන් අල්ලගෙන තෙමෙන් නැතුව යන්න උත්සාහ කරනවා. ඒක එක ක්‍රමයක්. දෙවෙනි එක තමයි එක පාරටම කුඩේ වහනවා. මන් දෙවෙනි එක කරනවා. ඔය කුඩේ අල්ලගෙන ඕකේ දඟලගෙන නටලා තියෙන ඔක්කොම තොවිල් ඉවරුණාම ඒත් තෙමිලා. ඊට වඩා හොඳයි මුලදිම කුඩේ වහලා හොඳට කිහිල්ල ගහගෙන වැස්සේ තෙමි තෙමි ඔබ ගස් උඩ බල බල බිම බල බල මම යන්න යනවා. ඒ වුණාට ඒ විමුක්ති මාර්ගයේ නොදන්න ඕනම කෙනෙක් කරන වැඩේ තමයි සසර පුරුද්දේ ගොංකමට. ගොංකමට පුරුද්දක් තියෙනුනේ. ඒ ගොංකමේ පුරුද්දට කරන දේ තමයි අර රිද්මයත් එක්ක පොර බදන රිද්මයට විරුද්ධව. ඒ රිද්මය තමයි මහා අනෝරා වැස්ස. ඒ රිද්මයට කරන විරුද්ධව පොර බදනවා. මම තෙමෙන්න ඕනේ නැහැ කියලා එයා සටන් කරනවා. අපි ඉක්මනට කුඩේ වහලා අපි හොඳට තෙමිලා නිදහසේ ගමන් කරනවා. ඒ වුණාට මිනිස්සුන්ට එහෙම හිතෙන්නේ නැහැ. හැමෝම පොර බදනවා. එතකොට අර මිනිස්සයා කොහොමත් දෙන්නම කොහොමත් එකම ගානට තෙමෙනවා. ඒ වුණාට අරයට කිසි විඩාවක් නැතුව නිදහසේ තෙමිලා ඇවිල්ලා. අරයා කුඩෙත් කඩාගෙන අත පයත් තුවාල කරගෙන තෙමිල ඇවිල්ලා. දැන් අපි මේ දෙන්නගෙන් පෙන්නලා අහනවා මේ දෙන්නගෙන් භාග්‍යවන්තයා කවුද? ඒ වෙලාවෙම කුඩේ වහගත්ත මිනිසයා. මං ඕගලන්ට විමුක්ති මාර්ගයේ දේශනා කරනකොට ඒකේ ක්‍රම දෙකක් පෙන්වනවා. එකක් තමයි මේ හිත නිදහස් වෙනකොට මේ නිදහස් වෙන හිතෙහි නිදහස තියාගන්න වෑයම් කරන්න එපා. නැති වෙලා යන්න දෙන්න. තියාගන්න වෑයම් කළොත් අර කුඩේ වහන්න නැතුව ගිය මිනිහා වගේ වෙනවා. නැති වෙන්න ඉඩ දුන්නොත් ඒ වෙලාවෙම කුඩේ වහගත්ත මිනිහා වගේ වෙනවා. හැබැයි මම කියනවා ඒ දෙකම වැරදි කියලා. ඒ දෙකම වැරදි. දැනට දෙවෙනි එක හරි. කෙනෙක් තමා තුළ පවතින ආධ්‍යාත්මීය සංහිඳියාව කිසිම වෙලාවක නඩත්තු කරන්නේ නැහැ. නඩත්තු කරන මිනිහා ළඟ මමත්වයේ පවතිනවා. මමත්වයේ පවතින මිනිහා හැමතිස්සෙම මේ භෞතික සම්පත්වලට වටිනකම් දෙනවා. ඒ වටිනකම් මේක ඇතුලේ තියන් ඉන්නවා. තමාගේ හිත ඇතුලේ තියන් ඉන්නවා. ඊට පස්සේ එයාගේ වචන පිට වෙන්නේ වටිනකම් වලට සාපේක්ෂව. එයාට සිතුවිලි ජනිත වෙන්නේ වටිනකම් වලට සාපේක්ෂව. එයා ගණදෙනු කරන්නේ කතාබහ කරන්නේ සමාජ සම්මතයට සියල්ල ආශ්‍රය කරන්නේ වටිනකම් ජාලාවකට සාපේක්ෂ. ඔන්න ඔතන අවුලක් පවතිනවා. එතකොට එයාගේ ජීවිතය සාපේක්ෂකයි. කෙනෙක්ගේ ජීවිතය සාපේක්ෂක වුණාම හිසට උඩින් දිව්‍ය ලෝකයක් පයට යටින් අපායත් පවතිනවා. කෙනෙක් නිරපේක්ෂක වුණාම ඔහුට දිව්‍ය ලෝකෙත් නෑ ඔහුට අපායත් නෑ. ඔහු නිරපේක්ෂකයි. සාපේක්ෂක වෙන්න එපා. උඩින් සක්‍රිය යටින් යමයා. ඒ දෙන්න ඔබ ළඟ දෙපැත්තෙන් සිටිනවා. ඒ සාපේක්ෂක හිතක හැමතිස්සෙම සාපේක්ෂක ගොඩක් පවතිනවා. සිත නිරපේක්ෂක වුණාම කාටවත් උඩ යට ඉඩ නැහැ. සිත නිරපේක්ෂක කරගන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ සිත නිරපේක්ෂක කරන්න ගියාම ඒක කරන ක්‍රමය තේරෙන්නේ නැහැ. පරණ පුරුද්දට, සසර පුරුද්දට, ලෞකික පුරුද්දට සිත යනවා පරණ පාරවල් වල. සමහරු ඉන්නව කොච්චර හොඳ අලුත් පාරවල් හදලා තිබ්බත් කකුල පුරුදු වෙලා තියෙන පරණ පාරේ යන්න. ඒගොල්ලෝ අලුත් පාර පැත්තකට දාලා පරණ පාරම යනවා. මට තේරෙනවා මේ සිත අපි තුල වැඩ කරනකොට සිත හැමතිස්සෙම පරණ පාරවල් හොයලා වැඩ කරනවා. එතකොට අපි සිතට කියනවා පරණ පාරේ යන්න බෑ. දැන් අලුත් පාරේ යන්න ඕන. අලුත් ප්‍රතිඵල ලබන්න ඕන. පරණ දේවල් කරන්න බෑ. මේක බෙදන්න බෑ. දැන් මේ බෙදපු එක අවසන් කරන්න ඕන. ඉඩම් බෙදන්න ඕනේ. වැටවල් ගලවන්න ඕන. තනි කුඹුරෙන් කන්න ඕන. එතකොට තමයි මේ ඇතුළ ආධ්‍යාත්මයේ සංහිඳියාවකටපත් වෙන්නේ. නිවීමකටපත් වෙන්නේ. ශාන්ත වීමකටපත් වෙන්නේ. එහෙම නැත්නම් මහා දැවිල්ලකින් ජීවත් වෙනවා. කිසිම වෙලාවක තමුන්ගේ ඇතුළට දැනෙන සතුට තියාගෙන විඳවන්න යන්න එපා. ඒ සතුට ආවම හිතට හිතන්න මේක නැති වෙලා යනවා. මේකට මම නැති වෙන්න ඉඩ දෙන්න ඕන. නැති වෙන්න ඉඩ දෙන්න ඕන. කවුරු හරි ඔබට අලුත් පෑනක් අරන් දෙනවා. දැන් අර දීලා කියනවා මේකෙන් ලියන්න කියලා. එතකොට ලියනවා. ලියනකොට තින්ත වලට මොකද්ද වෙන්නේ? ඈ තින්ත ඉවර වෙනවා. තින්ත ඉවරුණයි, ඉවර වුණාම සම්පූර්ණ ඉවරුණාම පෑන ඉවරයි. දැන් එයා කල්පනා කරනවා හරි අපරාධේ මේක තින්ත ඉවර කරගත්තොත් පෑන ඉවර වෙනවා. ඒ නිසා මං ලියන්න නැතුව ඉන්නවා. ඒක පෑනක් නෙවෙයි. ඇයි? ඒක ලියන්නේ නැහැ. නිකන් කූරා. ලියනකොට තමයි පෑනක් වෙන්නේ. ලිව්වහම ඉවර වෙනවා. දැන් මොකද්ද කරන්නේ? මං ආන්නේ දැන් තමන්ගේ පෑනෙන් ලියනවද නැද්ද කියලා. ලියනවා. තමන්ගේවත් ලියලා අල්ලපු ගෙදර ගෑවල් ලියලා දෙනවා. මොකද ඉක්මනට තින්ත ඉවර කරගන්න. මේක ඉක්මනට ඉවරුනාම ඉවරයි. ඉක්මනට ඉවරුනාම ඉවරයි. ඒ වගේ හිතට සතුට නිවීම දැනුනාම ඒ නිවීමට ඔය පෑනට කරපු දේ කරන්න. ඒක තියාගන්න වෑයම් කරන්න එපා. ඒක පාවිච්චි කරන්න. ඒකත් එක්ක ඉන්න. ඒකට නැති වෙන්න ඉඩ දෙන්න. නැති වෙන්න ඉඩ දෙන්න. හැම තිස්සෙම තමගේ ආධ්‍යාත්මය තුළට දැනෙන සංහිඳියාවට නැති වෙන්න ඉඩ දෙනකොට අර අනාගතය හා අතීතය අලුතෙන් නිර්මාණය වීම නවතිනවා. සිත තවත් ප්‍රබෝධයට පත්වෙන්න පටන් ගන්නවා. සිත තවත් තෘප්තිමත් වෙන්න පටන් ගන්නවා. මුලදි සිත තෘප්තිමත් වෙන්නේ සාපේක්ෂ ගොඩකුත් එක්ක. ඊට පස්සේ ඒ සාපේක්ෂ නිසා තමයි ඒ තෘප්තිය නැති වෙලා යන්නේ. ඊට පස්සේ නැති වෙලා යන්න ඉඩ දුන්නාම අර සාපේක්ෂක මෙහෙම මෙහෙම ටික ටික අඩු වෙනවා. සාපේක්ෂක අඩු වෙනකොට තමගේ ඇතුළාන්තෙහි පවතින ලෞතුරු සුවය, ආධ්‍යාත්මීය සංහිඳියාව නිවීම වැඩි වෙනවා. නිවීම වැඩි වුණාම එයා හැමතිස්සෙම සතුටෙන් ඉන්නේ. එයා සතුටෙන් ඉන්නේ සතුට තියාගෙන සතුට වෙලා නෙමෙයි, සතුට නැති කරලා සතුට වෙලා. මං ඔබට සතුට වෙන මාර්ගයේ දේශනා කරන්නේ වෙනස් විදියකට. මම කියන්නේ සතුට තියාගෙන සතුට වෙන්න එපල්ලා. සතුට නැති කරලා සතුට වෙල්ලා. දැන් අපි කාට හරි රසවත් කෑම එකක් හදලා ගෙනත් දෙනවා. අපි යාට කියනවා මේක කන්න එපා, මේක බලලා සතුටු වෙන්න කියලා. තව එක්කෙනෙකුට මේක කනවා තමුසේ. මේ දෙන්නගෙන් ඉතාමාත්ම සතුටු වෙන්නේ ඒක කාලා ඉවර කරපු එක්කෙනා. අරයා බල බල විඳෝ විඳෝ ඉන්නවා. මොකද එයා පුරුදු වෙලා තියෙන මේක කන්න. ඒක කරන්න හම් වෙන්නේ නැහැ. අනේ අපි එක පාටම කියනවා එක පාරට ඉවර කරනවා මේක කාලා දානවා. එතකොට යා තෘප්තියට පත් වෙලා අවසන් කරනවා. කිසිම වෙලාවක ආධ්‍යාත්මීය ජීවිතයේ ගෙවනකොට ආධ්‍යාත්මීය ජීවිතයේ රහසක් තමයි තෘප්තිය දිගට නඩත්තු කරන්න යන්නේ නැහැ. ඒ වෙලාවට ඉන්නවා එච්චරයි. සතුට නැති වෙනව නම් ඒක නවත්තන්න, ඒකට නැති වෙන්න දෙනවා. ඒක දෝරේ ගලනව නම් ගලන්න දෙනවා. කොයි වෙලාවකත් මෙහෙම නඩත්තු කරලා තියන්නේ නැහැ. නැති වෙනකොට නැති වෙන බව දැනගන්නවා. නැති වෙන බව දැනගන්නවා. නැති වෙනකොට නැති වෙන්නෙත් මගේ අඩුවක් නිසා බව දැනගන්නවා. මගේ තියෙන අඩුව තමයි සාපේක්ෂක ලෝක එක එක දේවල්ට වටිනකම් දීලා තියෙනවා. ඒ වටිනකම් දීලා තියෙන එකේ ප්‍රතිඵලය භයානකයි. ප්‍රතිඵලය තමයි ආධ්‍යාත්මීය තෘප්තිය පවතින්නේ නැහැ. ආධ්‍යාත්මීය තෘප්තිය පවතින්නේ නැහැ. තෘප්තිය නැති වෙනවා. බලන්න එතකොට මේ නයා කොහෙවත් විස කොහෙවත්. ඒ දෙක දෙපැත්ති තිබුණට ඒගොල්ල එකට එකතුල වැඩ කරනවා. දැන් කෙනෙකුට අවශ්‍ය නැහැ තමගේ ආධ්‍යාත්මයේ තෘප්තිය සදාකාලික කරගන්න. සදාකාලික කරගන්න ඕනෙක් කෙනා කරන්නේ කිසිම වෙලාවක උපරිම තෘප්තියට හිතපත් වුණයින් පස්සේ එයාට හිතෙන්නේ නැහැ මේක ඊළඟ මොහොතේ තියාගන්න ඕන කියලා. කාට හරි ගොංකමකට හිතුනොත් තමගේ සිත උපරිම තෘප්තියටපත් වුණයින් පස්සේ තව මොහොතක් මේ සතුට මල් ළඟ තියේවි කියලා අන්න ආයේ මොහොතේ දුකටපත් වෙනවා. එහෙම හිතෙන් නැත්තම් එයා සන්තෝෂින් ජීවත් වෙනවා. එයා ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ජීවිතේ පරමාර්ථය සාක්ෂාත් කළා. මිනිහෙක් ජීවිතේ හොයන්නේ තෘප්තිය. ඒ හොයන්නේ අනාගතේ නිසා වෙනස් වෙන්නේ නැති තෘප්තිය. කොබලන් ඒක තේරිච්ච අය? අනාගතේ නිසා වෙනස් වෙන්නේ නැති තෘප්තිය. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තෘප්තිය එනවා, නිවීම දැනෙනවා, අනාගතය මතක් වෙච්ච ගමන් නැති වෙලා යනවා. අපට තෘප්තිය එනවා, නිවීම දැනෙනවා, අනාගතය මතක් වෙන්නේ නැති නිසා එහෙමම තියෙනවා. කොබලන් මේ දෙකේ වෙනස තේරෙන්නේ? දැන් මේ දෙකේ වෙනස තේරුම් ගන්න. වෙනස තේරුම් අරගෙන වෙනස් නොවන සතුටක අයිතිකාරයෙක් වෙන්න. වෙනස් නොවන සතුටක අයිතිකාරයෙක් වෙන්න. සතුට වෙනස් නොවී තබාගන්න විදිය තමයි මං ඔය ඉතාම ලස්සනට පැහැදිලි කළේ. ඔය දේශනාව ඕන කෙනෙකුට පැහැදිලි. තුන් හතර පස් හයවතාවක් අහනකොට ඕකෙ තියෙන හැංගිච්ච ඇතුළ තියෙන හැංගිච්ච කරුණු ටික හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒවාගේම තමුන් මේ මග වඩනකොට තමුන්ට වැරදිච්ච තැන්ටික තේරෙන්න පටන් ගන්නවා. එතකොට තමුන්ට පුළුවන් වෙනවා තමුන්ගේ ආධ්‍යාත්මික ගමන නිවැරදි කරගන්න, අඩුපාඩු හදාගන්න, සතුට තියාගන්න. මිනිස්සු හොයන්නේ ආගම් නෙමේ සතුට. ආගම යන්නේ කවුරුවත් හැමම යන තෘප්තිය හොයන්නේ, සදාකාලික තෘප්තිය, ගැලවීම, නිදහස. මේ සියලු සාපේක්ෂික වලින් අයින් වෙච්ච තැන කොතනද? ඒ තමයි නිබ්බාණ.